මිලන ගරු ලසන්ත අලගියවන්න මැත්තුම අබතුමාන විනාඩි අටක කාලයක් තිබේ. සමාවෙන විනාඩි 15 කාලයක්.
මුලාසනාලුඩු ගරු මන්ත්‍රීතුමනි, මං හිතන්නේ අද ඉතාමත් වටිනා රටක් විදිහට ඉතාමත්
ප්ලීස් ගරු වේලු කුමාර් මන්ත්‍රීතුමා මුලාසෙන්.
අද රටක් විදිහට ඉතාමත් පලදායි වටනා යෝජනාවක් විවාදයටගෙන් අවස්ථාවේද මේකට සහභාගියම ලැබීම පිළිබඳව ඉතාමත් සතුටු වෙනවා. මේ යෝජනාවේ අවසාන වගන්තිය රාජ්‍ය ආදායම නිසි පරිදි අයකර ගැනීමට අවශ්‍ය පීවර ගැනීමට නිශ්චිත ඉලක්ක සහිත කඩනම් වැඩපිළිවෙලක් සකස් කිරීමට පීවර ගත යුතුයයි මූල්‍ය බලයහිම මෙම ගරු සභාවට යෝජනා කරමි. විශේෂෙන්ම මේ පිළිබඳව 2016 නොවැම්බර් 23 පාර්ලිමේන්තුවේ ගිණුම්කාරක සභාවේ සභාපතිවරයා විදිහට අපි ඒ ගිණුම්කාරක සභාවේදී ගරු එරාන් වික්‍රමරත්න ඇමැත්තුමත් මමත් අපේ නිරෝෂන් ඇමැත්තුමා ඇතුළු කීප දෙනෙක් මේ රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම පිළිබඳව අනුකාරක සභාවක් පත් කරලා මේ පාර්ලිමේන්තුවට එදා අපි වාර්තාවක් ඉදිරිපත් කළා. පලදායි තොරතුරු තාක්ෂණ පද්ධතියක් උපයෝගී කර ගනිමින් රජයේ ආදායම එකතු කිරීම වැඩිදියුණු කිරීම සඳහා පාර්ශ්වකරුවන් විසින් පාර්ශ්වකරුවන් අතර ගතයුතු පියවරයන් නිර්දේශ කිරීම සඳහා වූ රාජ්‍ය ගිණුම්කාරක සභාවේ අතුරු වාර්තාව 2016 නොවැම්බර් 23. මේකේ නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. දැන් 2016 අපි නොවැම්බර් මාසේ 23 මේ පාර්ලිමේන්තුවට මේ වාර්තාව අපි ඉදිරිපත් කළා වගේම අදත් මේ පාර්ලිමේන්තුවේ දැන් කල්තැබීමේ විවාදයක් මේ සම්බන්ධවම ඉදිරිපත් වෙලා තිබෙනවා. අද මේ යෝජනාව ඉදිරිපත් කිරීම තුළින් පේන්නේ අපිට මේ සම්බන්ධව කිසිදු ප්‍රගතියක් අපට අත්පත් කරගන්න පුළුවන්කමක් අපිට ලැබිලා නැහැ. මේක තමයි ඇත්ත යථාර්ථය. එම නිසා අද මේ විවාදය දිහා අපි බැලුවත් විවාදයේ අපි කරුණු ඇහුම්කන් දුන්නා. මං හිතන්නේ අපි මේ කරුණට අදාළව අපි මොනවද කතා කරන්නේ, මේ කතා කරන වචනවලින් මේ අරමුණු අපට කොච්චර ඉටු කරගන්න පුළුවන්ද කියන එක පිළිබඳව අපි කල්පනා කරගත යුතුව තිබෙනවා. එම නිසා අපි විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ ආණ්ඩු පක්ෂයේ විපක්ෂය අපි නියෝජනය කරනවා. නමුත් අපි මෙවැනි කරුණකදී හෝ මං හිතන්නේ අපි අවංකව පොදු එකඟතාවයකින් යුතුව අපි කටයුතු කරන්නේ නැත්නම් මං හිතන්නේ රටක් විදිහට අපට මේ ජයග්‍රහණ අත්පත් කරගන්න ඒ ඉලක්කයන් ළඟා කරගන්න මොනම ආකාරයකටවත් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මේක තමයි ඇත්ත යථාර්ථය. ඉතින් මේ නිසා මේ විවාදයේදී වංචා දූෂණ පිළිබඳව කතා කර යුතුයි. අමාත්‍ය මණ්ඩලය වැඩි කිරීම පිළිබඳව කතා කළ යුතුයි. ඒවා එකක්වත් අහක දාන්න පුළුවන් කරුණු නෙමෙයි, කතා කළ යුතු කරුණු. නමුත් මං හිතන්නේ අබ්ද 225ටම අපට බැනුම් අහන්න සිද්ධ වෙලා තිබෙන්නේ අපි පාර්ලිමේන්තුවට හිමි බලය තුළ පාර්ලිමේන්තුවට ඒ අවශ්‍ය වගකීම අපි ඉටු කරනවාද කියන දේ තමයි අද අපිට අද ඉතුරු වෙලා තිබෙන්නේ. එම නිසා මං අදත් පෞද්ගලිකව දකින්නේ අපි පාර්ලිමේන්තුව විදිහට මේ රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමේ ක්‍රියාවලියේදී අපට හිමි බලය අපට ඒ අවශ්‍ය කාර්යභාරයේ වගකීම අපි හරියට ඉටු කරන්නේ නැහැ කියන එකයි අද මේ තත්ත්වය ඇතිවීමටත් එක ප්‍රධාන හේතුවක් බවට අනිවාර්යයෙන්ම පත් වෙලා තිබෙනවා. එම නිසා විශේෂයෙන්ම අපි මේ කරුණ ඉටු කර ගැනීමේදී අලුතෙන් නීති රීති අපට ගෙනෙන්න අවශ්‍යතාවයක් නැහැ. දැනට තිබෙන නීති රීති අනුව අපි නියමිත පරිදි මේ ආදායම ඒකරාශී කර ගන්නවාද පිළිබඳව තිබෙන ප්‍රශ්නේ. එම නිසා මේ අරමුණ ඉටු කර ගැනීමට නම් මං හිතන්නේ අපි ජාලගත තොරතුරු පද්ධතියක් තාක්ෂණය හඳුන්වා දීමකින් තොරව මේ අරමුණු මොනම ආකාරයකටවත් අපට ඉටු කර ගන්න මොනම ආකාරයකටවත් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මේක තමයි තියෙන ප්‍රධානතම ප්‍රශ්නය අභියෝගය. අද රේගුව වෙන්න පුළුවන්, ඒ වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන්, සුරාබල් දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන්. මේ සෑම රාජ්‍ය ආයතනයකටම විශාල මුදලක් තොරතුරු තාක්ෂණය වෙනුවෙන් වියදම් කරලා තිබෙනවා. නමුත් මොකක්ද අවසාන ප්‍රතිඵලය? දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අපි දන්නවා රැමිස් ව්‍යාපෘතිය වෙනුවෙන් තොරතුරු තාක්ෂණ පද්ධතිය වෙනුවෙන් රුපියල් බිලියන් ගණන් වලින් තමයි සල්ලි වියදම් කළේ. නමුත් දැන් මොකද අවසානයේ සිද්ධ වෙලා තිබෙන්නේ? ඒ තොරතුරු පද්ධතිය මේ අයවැය යෝජනා මගින් සිදුවන සංශෝධන මේ තොරතුරු පද්ධතියට ඇතුළත් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. දැන් ඒක තමයි තියෙන ප්‍රශ්නේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතිය හඳුන්වා දුන්නා. ඒක ක්‍රියාත්මක වෙනවා. නමුත් විශේෂයෙන්ම දේශීය ආදායම් පනත දේශීය ආදායම් රෙගුලාසි බදු අය කරන මුදල් අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ තොරතුරු පද්ධතිය අද සූදානම් නැහැ. ඒ වර්තමානයේ ඇති වෙන පාර්ලිමේන්තුවේ අනපනත් නිසා ඇති වෙන සංශෝධන මේකට ප්‍රායෝගිකව යෙදවීමට. ඒ වගේම රේගුවට වෙනමම තොරතුරු පද්ධතියක්, ඒ වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වෙනම තොරතුරු පද්ධතියක්, ඒ වගේම සුරාබල් දෙපාර්තමේන්තුවට වෙනම තොරතුරු පද්ධතියක් ඇතුළත් කරලා මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ තාක්ෂණ විෂය භාර රාජ්‍ය අමාත්‍යතුමත් ඉන්නවා. අපේ රටේ රාජ්‍ය ආයතන 39කට ආසන් ප්‍රමාණයක් මේ දත්ත පද්ධතියට ඒකරාශී විය යුතුව තිබෙනවා. පුද්ගලික ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, රෙජිස්ටර් ජෙනරාල් දෙපාර්තමේන්තුව, ඒ වගේම ඉඩම් කොමසාරිස් කාර්යාල, වාණිජ බැංකු, මේ සෑම රාජ්‍ය ආයතනයක්ම ඒකාබද්ධ වෙලා හැඳුනුම්පත් අංකය මගින් මේ සෑම කටයුත්තක්ම සිද්ධ කර ජාලගත කරගත්තොත් පමණයි මේක සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් ශ්‍රී ලංකා රේගුවෙන් වාහන ගිණුම්කාරක සභාවේ ප්‍රධාන ප්‍රශ්නයක් තිබුණා. විශේෂකාර වාහන කියලා ආනයනය කරනවා. ඒ වෙලාවේ විශේෂකාර වාහනයක් සඳහා බද්ධ ගෙවන්න තිබුණේ රුපියල් ලක්ෂ 10යි. නමුත් ද්විත්වකාර වාහනයක් වෙනුවෙන් ලක්ෂ 45ක් බදු ගෙව්වා. වාහන 500ක් ගෙනහැරලා තිබුණා විශේෂකාර වාහන විදියට. ඒ වාහන වලට මොකක් හරි ෆ්‍රිජ් එකක් හරි මොනවා හරි උපකරණයක් සවි කරනවා. සවි කරලා රේගුවෙන් එළියට ගෙනහැරලා ද්විත්වකාර වාහන විදියට මෝටර් වාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරමු. එක් වාහනයකින් ලක්ෂ 35 බැගින් රජයට අහිමි වුණා. වාහන 500ක්. තාමත් ගිණුම් කාරක සභාවේ මේක ක්‍රියා විමර්ශනයේ වෙමින් පවතිනවා. නමුත් තාක්ෂණයේ තිබුණා නම් මේ කටයුත්ත කරන්න පුළුවන්කමක් තිබෙනවා. නමුත් තාක්ෂණයේ නොමැති වීම නිසා තමයි අද මේ කටයුත්ත ක්‍රියාත්මක කරන්න පුළුවන්කමක් ලැබිලා තිබෙන්නේ. එම නිසා වර්තමානයේදී විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශය වෙන්න පුළුවන්, රේගුව වෙන්න පුළුවන්, මේ රාජ්‍ය ආදායම උපදවන ආයතනවල නිලධාරීන් සමස්ත නිලධාරීන්ට චෝදනා තිබෙනවා. නමුත් අපි මේකෙන් අපේ තිබෙන අත්දැකීම් අනුව මේ සියලුම අය මේකේ වැරදිකාරයෝ නෙමෙයි. සීමිත පිරිසක් ඉන්නවා ලබා දිය යුතු ඉහළම දඬුවම ලබා දිය යුතුයි. නමුත් බහුතර පිරිසක් ඉන්නේ අපේ අත්දැකීම් අනුව අවංකව තමන්ගේ වගකීම ඉටු කරන පිරිස. එම නිසා අපි මේ තත්ත්වයත් අපි හරියට හඳුනා ගන්න ඕන. එහෙම නැතුව මේ නිලධාරීන්ගේ සහයෝගය නැතුව අපිට මේ කටයුත්ත කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එම නිසා අපි ඒ පිළිබඳවත් විශේෂයෙන්ම අපි අවධානය යොමු විය යුතුව තිබෙනවා. ඒ වගේම රාජ්‍ය ආදායම ලබා ගැනීමේදී අද විශේෂම ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙන ආයෝජන මණ්ඩල ව්‍යාපෘති විශාල බදු සහනයක් දෙනවා. එතකොට ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘති මගින් ලබා ගන්නා සහනය නැවත අපනයනයකට එක්කහු වෙනවද? නැවත අපේ රටේ නිෂ්පාදන ක්‍රියාවලියකට සම්බන්ධ වෙනවද කියන එක පිළිබඳව නිසි සම්බන්ධීකරණයක් නැහැ. ගණනය කිරීමක් නැහැ. සාමාන්‍ය නීතියට වඩා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘති සඳහා විශාල සහනයක් ලබා දෙනවා. ඒ සහන ලබා දිය යුතුයි. හැබැයි ඒ ලබා දෙන සහනය හරි හැටියේ අදාළ ව්‍යාපෘතියට අනුවාද කියන එක පිළිබඳව නිවැරදි පසුවිපරමක් කිරීමේ අවශ්‍යතාවයක් අනිවාර්යෙන්ම අද තිබෙනවා. ඉතින් එම නිසා මම මුලින්ම සඳහන් කළේ මේ රාජ්‍ය ආයතන 30 ගානෙම මේ ආයතනෙන් ආයතනෙ දීර්ඝ වශයෙන් අධ්‍යයනය කරලා තමා 2016 අවුරුද්දේ මේ පාර්ලිමේන්තුවට අපි මේ යෝජනාව අපි ඉදිරිපත් කළේ. මේ පාර්ලිමේන්තුව තුලත් විශාල අඩුපාඩුකම් මේ වාර්තා පිළිබඳව විවාද කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අපි ගිණුම් කාරක සභාව තුල මාස ගණන් මේ පිළිබඳව විමර්ශනය කරලා වාර්තා හදලා අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුවට වාර්තාව ඉදිරිපත් කරන්න හම්බෙන්නේ විනාඩි 3යි. නමුත් මෙවැනි වටිනා පළදායි වාර්තාවන් පිළිබඳව අඩුමතරම විවාදයකටවත් ගැනින්නේ නැහැ. ගත්තේ නැහැ විවාදයකටවත්.
Honorable Minister, you have 2 more minutes.
මට විනාඩි 15ක් තියෙනවා.
13ක්.
ඉතින් එම නිසා විශේෂයෙන්ම අපි යෝජනා කරන්නේ මේ ඉතාමත් හොඳ යෝජනාවක්. අපි සියලුම දෙනාම මං හිතන්නේ ඒක රාශි වෙලා තාක්ෂණය හඳුන්වා දීම කියන කරුණ ක්‍රියාත්මක කරන්න නැතුව වෙන මොන නීති රීති ගෙනාවක් වෙන මොන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළත් මේ බලාපොරොත්තු වෙන අරමුණු ඉටු කරගන්න මොනම ආකාරයකට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අපි ගිණුම් කාරක සභාව තුලින් එවැනි කටයුතු විශාල ප්‍රමාණයක් අපි පසු විපරම් කර කර අපි කළා. සුරාබද දෙපාර්තමේන්තුවේ ඉස්තික ව්‍යාපෘතිය විශේෂයෙන් මෙවැනි ව්‍යාපෘති ගණනාවක් අපි ගිණුම් කාරක සභාවේ ක්‍රියාවලිය වගකීම පැත්තක තියලා අපි මාසෙන් මාසෙට ප්‍රගතිය බලලා ඒව ක්‍රියාත්මක වෙන මට්ටමකට අපි ගෙනාවා. ඒක තමයි එක උදාහරණයක් තමයි සුරාබද දෙපාර්තමේන්තුවේ ඒ ඉස්තික හඳුනා දීමේ ව්‍යාපෘතිය. ඒක හොඳ ව්‍යාපෘතියක්. ඒක රාජ්‍ය ආදායම සුරාබද දෙපාර්තමේන්තුවේ ආදායම වැඩි වෙලා තිබෙනවා. 2016 වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙත් ඒ වගේම රේගු දෙපාර්තමේන්තුවෙත් සුරාබද දෙපාර්තමේන්තුවෙත් රාජ්‍ය ආදායමේ 88%. දැන් මම දැන් තොරතුරු විමසුවා මේ වන විට මේ ආයතන තුනෙන් පමණක් රාජ්‍ය ආදායම 94%ක් බවට පත් වෙලා තිබෙනවා දායකත්වය. අනෙක් සියලුම ආයතනවල 6%. මේ ආයතන තුනෙන් පමණක් 94%ක් රාජ්‍ය ආදායම අනිවාර්යෙන්ම ලබා ගන්න පුළුවන්කමක් ලැබිලා තිබෙනවා. එම නිසා අපි අද සමාගම් පිළිබඳව පුද්ගලයන් පිළිබඳව
Honorable Minister please
ආණ්ඩු පිළිබඳව කතා කරනවා වගේම මම හිතන්නේ මේ සඳහා ස්ථිරසාර විසඳුමක් ලබා දෙනවා නම් ජාලගත පද්ධතියක් කරහා තොරතුරු තාක්ෂණය හඳුන්වා දීමට අපි සියලුම දෙනාම මම හිතන්නේ පාර්ලිමේන්තුවේ තිබෙන සියලුම කාරක සභා ඒ අදාළ කමිටු ක්‍රියාත්මක කළහොත් මං හිතන්නේ අපි පසු විපරම් කරලා කෙසේ හෝ මේක ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් කරගතහොත් මේ අරමුණ ඉටු කරගන්න පුළුවන්. එහෙම නොවුනොත් විවාද වලට පමණක් සීමා කරලා හැන්සාඩ් වලට පමණක් මේවා යවලා අපිට මේ කටයුත්ත නිම කරගන්න පුළුවන්කමක් ලැබෙයි. එම නිසා ප්‍රාර්ථනා කරන්නේ අපි සියලුම දෙනා මේක රාශී වෙලා මේ ඉලක්කය සපුරා ගැනීමට අපි කටයුතු කරමුයි කියන ආරාධනයයි මේ අවස්ථාවේදී විශේෂම කරන්නේ.
Thank you very much honorable රෝහණ බණ්ඩාර You have 12 minutes.
මුලසන ඔබන ගරු මන්තුමනි මං හිතන්නේ රටේ උන්නතිය වෙනුවෙන් ඉතා වැදගත් යෝජනාවක් විවාදයට ගන්න මොහොතේ වචන ස්වල්පයක් ඉදිරිපත් කරන්න ලැබී මං හිතන්නේ වාග්යක් කොට සලකනවා. මං හිතන්නේ මම බොහොම ස්තුතිවන්ත වෙනවා වගේම ගරු කරනවා අපේ ගරු හිටපු අමාත්‍යතුමා මේ යෝජනාව ඉදිරිපත් කිරීම. හැබැයි මේ යෝජනාව ඉදිරිපත් කරන ගමන් එතුමා අවසානයේ මේ යෝජනාව අවසන් කරන්නේ රජයේ ආදායම් නිසි පරිදි අයකර ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට නිශ්චිත ඉලක්ක කඩිනම් වැඩපිළිවෙලක් සකස් කර කිරීමට පියවර ගත යුතුය. මූල්‍ය බලයේ හිමි මෙම ගරු සභාවට යෝජනා කරන්නේමි. මූල්‍ය බලයේ හිමි මෙම ගරු සභාවට මම යෝජනා කරන්නෙමි. දැන් මේ සභාවට මූල්‍ය බලය තියෙනවද? දැන් අද මේ වක්‍රාකාරයෙන් මෙතුමා මේ යෝජනා කරන මේ බදු ගැන කතා කරන්නේ මොකක් ගැනද? දැන් පහුගිය කාලේ මේ මූල්‍ය බලයේ හිමි උත්තරීතර සභාවට මේ මූල්‍ය බලය හිමි වුණාද? මූල්‍ය බලය දෙනකොට නොදී කටයුතු කරනකොට ඒ සියල්ලටම අත උස්සගෙන කටයුතු කරපු උදවිය අද Tamanට ඇමතිකමත් නැති වෙලා පස්සට වැටි උනට පස්සේ රටේ උස්සලා පොළවේ ගැහුවට පස්සේ ආර්ථිකේ මේ විනාශ වෙලා ගියන් පස්සේ දැන් මතක් වෙලා තියෙනවා රජයට අපිට මේ සභාවට තමා මූල්‍ය බලය තියෙන්නේ කියලා. ඒ නිසා මූල්‍ය බලය තියෙන එක ගැන කතා කරන්න මේ උත්සාහ කරන්නේ මොන මොහොතේද? දැන් අපි දැක්කා ගිය සැරේ බසිල් රාජපක්ෂ මැතිතුමා මේ පාර්ලිමේන්තු මුදල් අපේ ආයවැය ඉදිරිපත් කරනකොට විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් හඳුන්වා දුන්නා. අපේ කස්ටම් එක ඒ වගේම සුරා බදු එක දේශීය ආදායම් බදු ඒ කියන තුනම එකතු කරලා ඊට පස්සේ ඒකෙන් එන ටැක්ස් ටික කෙලින්ම 40%ක් වෙනම තැනකට ගෙනල්ලා ඒ හරහා මේකට ටික මෙගා ව්‍යාපෘති ටික කරගෙන යන්න සල්ලි එකතු කරගන්න. 10%, 15%, 10%, 50% කියලා කතා කරපුවාට මහා මෙගා ව්‍යාපෘති කරගෙන යන්න මුදල් ඍජුවම ගන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් කරගෙන යන්න ගියා. එතකොට ඒ පනත ගෙනල්ලා ඒක නීතියක් බවට පත් කරගන්න යනකොට මේ රටට ආදරය කරපු යම්කිසි ඒ බදු සම්බන්ධ දේශීය ආදායම් බදු මේ දෙපාර්ට්මන්තු වැඩ කරන කොමසාරිස්වරු මේකට අධිකරණයට ගිහිල්ලා මේක නීත්‍යානුකූලව තහනම් කරාට පස්සේ දැන් මෙතුමාලට මතක් වෙනව අන්න මුදල් බලය තියෙන්නේ මෙතෙන්ට. මේකෙන් තමයි මේක සම්මත කරලා අරගෙන ඇවිල්ලා දැන් අපේ එදා බැරි වෙච්චි වැඩේ අද දැන් කරගන්න ඕනේ කියලා. මේ මොකටද? මේ කෙලින්ම මේ ටික ගන්න එන්නේ. මේ ටික එදත් ක්‍රියාත්මක වුණා නම් මේ ටික ක්‍රියාත්මක වුණා නම් දැන් අද අනිත් පැත්තේ මෙතුමාලට මේක වුණාට පස්සේ දැන් වැරදිම තැනට මේ රටේ සියලුම රාජ්‍ය ආයතන විනාශ කරන තැනට පත් කරන්නේ වෘත්තීය සමිති නිර්මාණය කරලා. අද මේ උත්තමයෝ ටික රිංගනවා මේ රටට ආදායම් ගෙනත් දෙන මේ උත්තරීතර තැනට දේශීය ආදායම් බදු ඒ දෙපාර්තමේන්තුවට රිංගලා ඒකෙත් වෘත්තීය සමිති නිර්මාණය කරලා Tamanට හිතවත් කණ්ඩායමක් කරා දැන් අද තොරතුරු එළියට ගන්නවා. මේ තොරතුරු මොනටද ගන්න? මේ තොරතුරු එළියට දීපු මේකේ කියනවා අපේ 2017 දේශීය ආදායම් බදු පනතේ 20 වැනි වගන්තියේ කියනවා මේ දේශීය ආදායම් බදු සම්බන්ධව තියෙන රහස්‍ය තොරතුරු එළියට ලබා දෙන්න බෑ. ඒක සෙන්සිටිව් තත්ත්වයක්. ඒක ඉතාම සංවේදී කටයුත්තක්. එතකොට ඒ තොරතුරු ටික එළියට එන්නේ මේ හදාගත්තා වූ වෘත්තීය සමිතිය හරහා. එතකොට මේවා කලින්ම බ්‍රයිබරියට දෙන්න ඕනේ වුණා අධිකරණ ඉදිරිපත් කරන්න ඕනේ වුණා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ තොරතුරු අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැමතිවරු හරහා පාර්ලිමේන්තුවට ගෙනල්ලා මේ රටේ පහුගිය කාලේ ඔබතුමාලා ගත්තා වූ තීන්දුව හරහාම පොඩ්ඩක් ඉවෙන්ඩා මෙතුමා කියලා ඉවරුනම් පස්සේ ඔබතුමා කියන්න ඔබතුමාට විතර කතාවක් තියෙනවනේ. එතකොට කියන්න අපි දැන් ඔබතුමාලා මේ රටේ කෝටිපතියොන්ට විශාල බදු සහනයක් දීලා මේ රටේ අපි කිව්වා බිලියන 800ක් බිලියන 800ක් මේ ට්‍රිලියනයකට ආසන්නයි බිලියන 1000කට ආසන්න මුදලක් මේ රටේ බදු සහන දීලා. එතකොට කොයි ඔබේ මේ කැක්කුම ඒ ටික මිනිස්සු අතරට මේ රටේ කෝටිපති අතරට ගලාගෙන යනකොට මේ රට කිලින් කරන්න මේ රට නංගලා සිටවන්න ඔබට ওই කැක්කුම තිබුණ නැහැ. එතකොට කට වහගෙන පැත්තකට වෙලා අර ඩොලර් කාබාසිනේ කරන්න නැව් වලට ගෙවගෙව හිටපු උත්තමයන්ට අද මතක් වෙලා තියෙනවා Tamanට කෙල වුණාට පස්සේ මෙන්න මේ සල්ලි ටික අරගෙන එන්න ඕනේ. මේක කෙලින්ම සල්ලි මහ භාණ්ඩාගාරයට ගේන්න නෙමෙයි මේ වුමනාව තියෙන්නේ. මේ කට්ටිය දන්නවා අර එදා කෝටි ගාණක් සම්පත් කරගත්තු අයගාව අද සල්ලි තියෙනවා. ඒ අය හරහා එදා ඒක බිලියන ට්‍රිලියනයකට ආසන්න මුදල් මේ රටේ කෝටිපති අතරට පත් වුණා. ඒක හරහා තමයි මේ රටේ ආර්ථිකය ගඩන් වැටෙන පටන් ගත්තේ. ඒ හරහා ඒ ලංකාවේ සමස්ත ජනතාවට සහනසලා දන් දෙපිච්ච මුදල් භාණ්ඩාගාරයට එන තිය මුදල් ට්‍රිලියනයක් අපිට අහිමි වුණා විතරක් නෙමෙයි. ඒක ඉතාම සීමිත පිරිසක් අතර ගොඩ ගැහෙනවට මේ කටින් මේ මුදල් වලට කරගන්න දෙයක් නැහැ. මේ කටින් වේගෙන් ආනයනය කරන්න පටන් ගත්තා රටට අවශ්‍ය දේවල් අනවශ්‍ය දේවල් ඔක්කොම මේ රට ආනයනය කරන්න පටන් ගත්තාම පස්සේ අපේ ඩොලර් ටික හිඳගෙන යනකොට අයපෝ
ඔව් මෙරටේ සියලු දේවල් ආනනේ තහනම් කරනවා. හැබැයි අර කෝටි ගණන් මෙරටේ දේ රේවට බදු හොරකම් කරගත්තු තැම්පත් කරගත්තු ඒ කෝටිපතියෝ ගාව තියෙන ඒ ටිකෙන් ඊට පස්සේ පටන් ගත්තා මේ අයගේ උතව්ව උපකාරය ඇතුව මේ රටේ රුපියල් ටික වියදම් කරලා මේ රටේ සංසර්ණයේ වෙමින් තිබිච්ච ඩොලර් ටික සියල්ලම අරගෙන තමන්ගේ ග්‍රාහකවල තමන්ගේ තැන්වල සෙප්පුවල තැම්පත් කරගන්න පටන් ගත්තා. අන්න රටේ ඩොලර් ටිකේ පටන් ගත්තු තැන ඔබතුමාලා මේ පහුගිය වෙලාවේ පහුගිය අයවැයේදී ඉදිරිපත් කළ දැත 2019 ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ජනාධිපතිවරයා බවට පත් වෙලා තමන්ට මැතිවරණයට උදව් කරපු මේ රටේ කෝටිපතියෝ නගා සිටුවන්න ගත්තා වූ තීන්දුව හරහා මේ රටේ වෙච්ච අලාභය තමයි මේ රටේ සියලුම ලක්ෂ 220ක් වෙච්ච ජනතාව ගෙවන්නේ. ඒ නිසා ඒවට අද උත්තර බඳින්න බැරි වෙච්ච කටස ඒ හරහා මේ කටයුතු සාර්ථක කරගන්න බැරි වුණාම දැන් අර තැම්පත් වෙච්ච යාට උත්තර දෙන්න නැතුව ඒ කට්ටිය සල්ලි ටික ගන්න වැඩපිළිවෙලක් හදන්න නැතුව මේ දේවල් එළියට දාපු තමන්ගේ කුරුමානම වළක්වන්න කටයුතු කරපු මේ රටට ආදරය කරන යම් කිසි වැඩපිළිවෙලක් කරපු ඒ දේශීය ආදම් බදුකගේ කොමසාරිස් වරුන්ට විරුද්ධව මෙතුමලා කතා කරනවා මේ උත්තරීතර සභාවට ඇවිල්ලා. ඒ නිසා තමන් වැරදි කරපු දේ ඒ නිසා ඔබ ඔබ නියෝජනයක ඉන්න අමුතුම අය වෙලාවෙන් පස්සේ ඔබතුමා අහන්න ඕනේ දෙයකට අපි උත්තර දෙන්න.
මට කතා මූලස්සනෙන් මට දීලා තියෙන්නේ මේක. පොඩ ඉන්නකො.
කැටියෙන් කැටියෙන් ඉදිරිපත් කරා.
මට මූලස්සනෙන් අවසර දීලා තිනෝ.
කැටියෙන් ඉදිරිපත් කරා.
මම ඔබතුමාට කියන්නේ මම දේශීය ආදම් බදු දෙපාර්තමේන්තුව නිලධාරීන්ට කිසිසේත් බැන්නේ නැහැ. මම කවුරුත් ඉලක්ක කරේ නැහැ. මම ප්‍රෙස්
බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. අර අර සේල් එකක් තියෙනවා අරකයි මේකයි කියලා ඔබතුමා කිව්වේ.
ඔබතුමා කතා කරා.
ඔබතුමා රෙදිලා තිනවා උසාවියට ගියපු ඒ ඔබතුමාලගේ මේ බදු පනතට විරුද්ධ උසාවිය ගියපු ඒ ඒ කොමසාරිස් වරුන්ට විරුද්ධ ඔබතුමා මෙතන හඳ නගන්නේ. ඔබතුමා ක්‍රෝධයෙන් කතා කරන්නේ ඔබතුමාලාගේ ඉලක්කේ සපුර ගන්න බැරි වෙන්න කටයුතු කරපු නිලධාරීන්ට විරුද්ධව ඔබතුමාලාද කතා කරන්නේ. ඒ නිසා මේ සියලුම වින්නැහිවල් මේ රට විනාශ කරන්න මේ රටේ ආර්ථිකය කාබාසිනය කරන්න කටයුතු කරපු ඔබතුමාලා අද වක්‍රාකාරයෙන් මේ අලුත් විදිහට යෝජනා කරනවා. මේ යෝජනා සියල්ලම ඔබයි මේ රට විනාශ කරන්න කටයුතු කරේ. ඔබතුමාලා අපි 2015 රාජ මේ රටේ යහපාල නිර්මාණය කරනකොට ඔබතුමාලා මේ රටේ පක්ෂ දෙකම අපි ඔක්කොම එකතු වෙලා හැදුවා ජාතික ආණ්ඩුවක් යහපාලන රජය කියලා. ඒ වෙලාවේ ඒකට පයින් ගහපු ඔබතුමාලා ඊයේ විල්ලජ් ජනතෝ යෝජනා කරනවා එන්න ජාතික සභාව වාර්තාත්න කියලා. එදා තමන්ගේ බහු පක්ෂයත් මේ ජාතික ආණ්ඩුවකට එකතු වෙලා ඉන්න වෙලාවේ ඒකට පයින් ගහලා ඒකාබද්ධ විපක්ෂය හදාගත්තු ඔබතුමාලා අද මතක් කරලා තියෙනවා දැන් කෙලවිලා ඉන්නකොට ඇවිල්ලා ජාතික සභාවට ඇවිල්ලා අපිත් බෙල්ල දීපල්ලා කියලා. ඒ නිසා ඔබතුමාලා මේ කිසි දෙයක් සත්භාවයෙන් නෙමෙයි කරන්නේ. මේ ඔබතුමාලා මේ කරන්නේ දැන් ඔබතුමාලාට තිබිච්ච ඇමති කටු ඉවරලා තියෙනවා. දැන් ඔබට ලැබිච්ච ආදායම ඉවරලා තියෙනවා. ලබන අවුරුද්ද ඇතුලේ මහ මැතිවරණයකට යන්න වෙනවා. ඒකට අවශ්‍ය කරන මුදල් ටික උපය ගන්න මේ රටේ කෝටිපතියන්ට දැන් කප්පන් ලබා ගැනීමට මරණීය දඬුවම් නිසා මේ තර්ජනය කිරීමක් මේ කරන්නේ. දැන් මේ පනත හරහා ඔබතුමා එළියට දැම්මා. මෙයට කෝටිපතියන් බදු වංචා කරපු අයගේ නම් ගණනාවක් එළියට දැම්මා. එළියට දාපුවාම හෙට ඔබතුමාට කෝල් වෙනවා. මේවට විරුද්ධව කතා කරපු අයට කෝල් වෙනවා. ඔබේ account වලට නැත්තම් ඔබට පුද්ගලිකව ඇවිල්ලා ඔබට පුද්ගලිකව මුදල් සම්පාදනය කරයි. ඔබට මුදල් ලබා දෙයි. ඔබ උත්සාහ කරන්නේ මේකට පක්ෂව කතා කරන මේකේ අවශ්‍යතාවයෙන් කටයුතු කරන ඔබතුමාලා සියලු දෙනාගේ ඌමනාව තියෙන්නේ ගිය සැරේ ජනාධිපතිවරණයට කප්පන් විදියට මෙරට බදු සහන දුන්නා. ඒ බදු සහන ලබා ගත්ත අය දැන් ඒ ටිකෙන් කෝටිපති බවට පත් වෙලා ඉන්නවා. ඩොලර් ටික ගොඩ ගහගෙන ඉන්නවා. ඒ ඩොලර් ටික ගොඩ ගහගත්තු ආදායම් ටික ගොඩ ගහගත්තු අයගෙන් ඊගාවට හදිස්සිය එන මා මැතිවරණයට දැන් මොකද ඊගාව මැතිවරණේ සාමාන්‍ය ව්‍යාපාරිකයෝ ඔබට උදව් කරන්න එන්නේ නැහැ. ඔබතුමාලාට වෙනම ආධාර කරන්න අය පහුගිය කාලේ උදව් කරපු අය එන්නේ නැහැ. ඒ නිසා දැන් බය කරලා තර්ජනය කරලා ඔබතුමාලා උත්සාහ කරනවා මේ රටේ මේ බදු සහන ගත්ත අය තර්ජනය කරලා ඒ අයගෙන් කප්පන් ටිකක් ලබා ගන්න. ඒ වෙනුවෙන් තමයි ඔබතුමාලා මේ යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ වෙනුවෙන් තමයි මේ හඬ නගන්නේ. ඒ නිසා බොහොම ගෞරවයෙන් කියනවා දැන්වත් රටට වින කියලා තියෙන වෙලාවේ ඔබතුමාලාගේ තීන්දුව తీරන නිසා මේ රටට කෙලවිලා තියෙන වෙලාවේ අපේ සුද්ධ සිද්ධාන්තලෙම කියනවනම් දැන්වත් තමන්ගේ දේශපාලන මතිමතාන්තර තමන්ගේ දේශපාලන කුහකකම් පැත්තකින් තියලා තමන්ගේ බඩ වඩා ගන්න තියෙන තැන් පැත්තකින් තියලා කටයුතු කරන්න. මේ අධිකරණයට යන්න ඕන කාරණා, අය බයිබරිට යන්න ඕන කාරණා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යන්න ඕන කාරණා ටික ඇයි ඔබතුමාලා ගාව නේද අවුරුදු 28ක් මේ රටේ මේ සම්පූර්ණ රාජ්‍ය යාන්ත්‍රණය ඔබතුමාලා නේද හැසිරුවේ? ඔබතුමාලා නේද හැසිරුවේ? මොකද්ද කියන්නේ ඔබතුමා? බදු ආදායම් වැඩි කරන්න කෙලෙව්වේ කවුද? බදු ආදායම් වලට හින්දෙව්වේ කවුද? බදු ආදායම් ටික විනාශ කරේ කවුද? බදු ආදායම් ටික විනාශ කරලා කෙලවිලා හැමදෙක මොකුත් නැතුව පස්සේ පැලිට වැටුණාට පස්සේ ඔබතුමාට තේරුණේ මේක මේ තත්ත්වෙට ගෙනියන්න ඕන කියලා. අනේ කරුණා කරලා දැන්වත් රටගෙන හිටන්න. රට 900,000 ඩොලර් ගෙවනවා කොහෙවත් නැති කුණු කන්දරාවකට නැවකට. ඊට පස්සේ නැනෝ නයිට්‍රජන් ගෙන්නනවා. ඒ වගේ කෝටි ගණන් මේ රටේ කාබාසින විනාශ කරනවා. දැන් කතා කරන බදු ආදායම් වැඩි කරන්න. මේ රටේ 2015 ඉඳලා 2019 වෙනකම් බදු පවිල් ලක්ෂ 17ක් නිර්මාණය කරලා තිබ්බා 2019 ඉඳලා ඔබතුමාලගේ බදුපයි ලක්ෂ 5ට අඩු කරලා දැන් අන්න අවුරුදු 18ට වැඩි හැම කෙනාටම බදුපයිලක් අරින්න ඕනේ ඔබතුමාලා සාමාන්‍ය අර ට්‍රැක්ටර් ඉදිරිපිට කෙනාට ආරමේ කියලා හැමෝගෙම බදුපයි ලක්ෂ 18ට අරගෙන ඒ දවස්වල කෑ ගහ බුදවිය ඒ බදුපයිල් අරිනවට දුප්පත් මිනිහට අහිංසක මිනිහට බදු ගහනවා කියලා ඒ යහපාලන රජයට චෝදනා කරපු ඔබතුමාලා අද දැන් කතා කරන බදු ආදායම් වැඩි කරන්න ඕනේ බදු ආදායම් වැඩි කරන්න ඕනේ තමයි ඍජු බදු ගන්න ඕනේ වක්‍ර බදු වලට හැමදාම ගිහිල්ලා මෙරටේ අහිංසකයෝ ජීවත් වෙන්න බැරි කට්ටියට පවා මේ වක්‍ර බදු හරහා බදු ගහපු ක්‍රමය අයින් කරලා ඍජු ආදායම් උපයන මේ දේශපාලකයොත් එක ඩීල් ගහලා තමන් කෝටිපති බවට පත් වෙච්ච යාගෙන් කෝටි ගණන් මෙරට ආදායම් ගත යුතු තියෙනවා බිලියන ගණන් ආදායම් වෙන්න තියෙනවා ඒ ඔක්කොම වලක්ව ගන්නවා ඒ වගේම 2005 වැට් එකේ හිටපු ලොක්කා ඔබතුමාලගේ නායක ජනාධිපති වෙනකොට දානවා රක්ෂණ බාර අරමුදලේ සභාපති කරලා ඒ කරලා ඒ සියල්ල හරහලෙන මුදල් ඔබතුමාලා ගාවට ගෙනාවා ඔබතුමාලා ලොක්ක ගාවට ගෙනල්ලා දැන් රටට කෙලවිලා විනාශ වෙලා ගියන් පස්සේ දැන් අන්න Tamanට අර ඇමතිකනුත් නැහැ ඒ හින්දා ඇමතිකම නැති හින්දා අර ලැබිච්ච සුරසපටික ලැබෙන්නෙත් නැහැ පහුගිය කාලේ ව්‍යාපාරිකයෝයි අර කොනද මේ කොනද mantrituma ඇමතිතුමා අපි ඉන්න ඔබතුමාගේ පිටිපස්සෙන් අපි උදව් කරන්නම් කියපුවා කරන්නේ නැහැ ඒ නිසා දැන් අන්න කඩිමුඩියේ රටගෙන කැක්කුමක් ඇති වෙලා ඒ නිසා මේ දේවල් අයින් කරලා තියලා ඔබතුමාලගෙන් බොහොම ගෞරවයෙන් ඉල්ලනවා මේ සත්භාවයෙන් මේ දේවල් වෙනුවෙන් එකතු වෙන්න
ගරුමන්තුමා තව විනාඩියක් තියෙනවා
එන මෙන්සා දීර්ඝ වශයෙන් තව කියවුදු කාරණා ගණනක් තිබුණත් ඒ වගේම අද අපේ රටේ බංකොලොත් වෙලා තියෙන මොහොතේ අපිට විදේශ විනිමය ගේන්න පුළුවන් ලේසිම තැන ලේසිම විදිය තමයි අපේ අද වෙනකොට අපි දකිනවා අපේ ආගමන විගණනයකට ගියපුවාම දවසකට 2500කට වැඩි ප්‍රමාණයක් විදේශගත වෙන්න ඇප්ලයි කරනවා પાස්පෝර්ට් එක ගන්න ඒ කරලා ඩුබායි වලට ගියපු අය අපි දැක්කා දසත ලංකා නිවුස් වල වැඩලා තියෙනවා අර අකිමැක්ස් කියලා ඩුබායි වල ඉඳලා ඕමාන් වලට ඩුබායි වලට ගියපු කට්ටිය හරහා හොරෙන් ඕමාන් වලට අරගෙන ගිහිල්ලා ඒ අයගේ પાස්පෝර්ට් ටික ළඟ තියාගෙන ගණිකා ව්‍යාපාරයට ස්පා වලට අපේ අහිංසක කාන්තාව මේ රටේ ඩොලර් රුපියන්ඩ තමන්ගේ ශ්‍රමය කැපකරන විදේශගත වෙච්චි ඒ අයගේ මුදල් ටික ගන් දෙන්න දෙන්න නැතුව මේ අය ඒ ගණිකා ව්‍යා මඩම් වලට යොමු කරලා ඒ પાස්පෝර්ට් එකවත් දෙන්න නැතුව ඒ ඇති අය නිසා රජයට වගකීමක් තියෙන අලුත් කම්කරු විදේශ කටයුතු ඇමතිවරයෙක් මේ පැත්තේ ඉඳලා ওই පැත්තට අපි ට්‍රාන්ස්පෝර්ට් කරලා තියෙනවා නැත්නම් ওই පැත්තට ආනයනය කරලා තියෙනවා ඒ අය ඇමතිවරයාටත් අපි වටක් කරනවා මේ රටේ ඒ සමයේ තමන්ගේ කැප කරලා මේ රටේ ඩොලර් රුපියන්ඩ ගිහිල්ලා ඉන්නේ අහිංසක කාන්තාවන්ගේ ගැන හොයලා බලන්න ඒ අයට සහන ලබා දෙන්න කටයුතු කරන්න ඒ අය ලංකාවට ගෙන්න ගන්න එයාට වන්දි ගෙවන්න ක්‍රමවේදිකුත් එක සකස් කරන්න කියන එක අපි බොහොම ගෞරවයෙන් ඉල්ලනවා ඒ වගේම අනිත් පැත්තෙන් ඔබතුමාලා
ගොවියෝ විනාශ කරලා කැටියෙන් අවසන් කරන්න
ඒ නිසා මම ගොවියෝ ගැන කතාව කියන්න ගියොත් ගොඩාක් තියෙනවා ඔබතුමාත් ඉන්නේ ඒ වගේම අපේ වර්තමාන කෘෂිකර්ම ඇමතුමාලා නැහැ ඒ නිසා ගොවියා හැමදාම ඔබතුමාලා මේ බදු වලට හාල් ටික ගෙන්න බදු සහන දෙදි ඒ වගේම හැමදාම ගොවියාගේ අස්වැන්න නෙලන කාලෙට ඔබතුමාලා එක එක වෙල්ලම් විජ්ජාවල් දානවා ඔබ ගියේ සැරේ ගබඩා සීල් තියලා උපරිම බිලක් ලියම කරලා එදා හාල් ගොවි ගොවියට පහන පහර දැහැව්වා ඒ වගේම අද හාල් ටික වී ටික කැපෙනකොට අද හාල් ටික ගෙන්නලා අදත් ගොවියට ඒ කඩේම කරන නිසා මේ වැනි ගේවල් කරන්නේ නැතුව ඇත්ත වශයෙන්ම මේ රටේ නිෂ්පාදන කටයුත්තකට දායක වෙන ඒ ගොවියා නගා සිටුවන්නත් මේ බදු ප්‍රතිපත්තිම අනුමකරණය කරලා
කටයුතු
කරන්න කියන ඉල්ලීම කරමින් මම නියන බොහොමත්ම ස්තුතියි
ස්තුතියි ඔනරබල් සිසර ජයකොඩි
මේ බදු පණතක් අපේ ගරු විපක්ෂයේ මන්ත්‍රීතුමා වරදොල තේරුම් ගත්ත මේ බදු පණතක් නෙමෙයි මේ කල්තැබීම් විවාදයක් රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම පිළිබඳ සාකච්ඡාවක් සාධනීය යෝජනා පිළිබඳ ගැඹුරු සාකච්ඡාවකට කතා කරන්න දෙන කරුණා කළා ගැඹුරු සාකච්ඡාවකට අපි විසෙන්නේ අපි පෙනී සිටින්නේ මේ රට සහ රාජ්‍ය රැක ගැනීම පිළිබඳ ප්‍රශ්නේ එසේ නැත්නම් යම් බදු නිලධාරකෙනෙකුට චෝදනා කරන්න හෝ ඒ අය වෙනුවෙන් පෙනී සිටීම හෝ බදු නොගෙවන පිරිසෙනියෙන් පෙනී සිටීම නෙමෙයි රාජ්‍ය ආදායම එකතු කර ගැනීම පිළිබඳ ගැඹුරු සාකච්ඡාවට අද අපි විසෙන්න ඕනේ ගරු මූලාසන ගරු මන්ත්‍රීතුමනි මම විශේෂයෙන් අවධානය කරනවා අපි රාජ්‍ය බදු ප්‍රතිපත්තිය ඍජු වක්‍ර බදු වලට අමතරව වෙනත් ප්‍රභවයන් රාශියක් වෙනත් ප්‍රභවයන් රාශියක් අපේ රටට ආදායම් උත්පාදනය කරගත හැකිව තියෙනවා විශේෂයෙන් මේ සම්බන්ධ ප්‍රධාන ආයතන මේ සම්බන්ධ ප්‍රධාන ආයතන වල සහාය ඒ රාජ්‍ය ආදාය උපයා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වෙනවා අපේ රටේ විශේෂයෙන්ම නැවත කීප විටක් මතක් කළ පරිදි අපේ රටේ දේශීය වෛද්‍ය ක්‍රමයටත් ආයුර්වේද ක්‍රමයටත් වුණාම ඩොලර් බිලියන 3ක ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලබාගෙන තියෙන ඩොලර් බිලියන 3යි මේ මුදල දේශීය වෛද්‍ය ක්‍රමයෙන් පමණක් ලබා ගැනීමේ හැකියාව අපිට තියෙනවා. මේ රටේ ඒ අදාළ ආයතන ටික සක්‍රිය කිරීමෙන් අපි දන්නවා ලෝකේ අද ඖෂධීය කංශාස්දා ඩොලර් ට්‍රිලියන 3ක වෙළඳපළක් තියෙනවා. ට්‍රිලියන 3ක වෙළඳපළක් තියෙන්නේ. අද අපි මේ වෙළඳපොළට කතා කරන්න තවම පියවර අරන්නේ නැහැ. පනත සකස් කරලා තියෙනවා. කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කරලා තියෙනවා ආයුර්වේද දෙපාර්තමේන්තුව විදියට. පාරේ කංශ අපහාණය කරගෙන යන්න නෙමෙයි. එහෙම නැත්තම් විනෝදාස්වාදයේ ලබා ගන්න නෙමෙයි. ආයුර්වේද ක්‍රම මත අපේ ඩයන මන්ත්‍රී තුමේ මේ පිළිබඳ විශාල අවධානය යොමු කරමින් අද ඉදිරිපත් කළා. ආයුර්වේද දෙපාර්තමේන්තුව විදියට ආයුර්වේද නිෂ්පාදන අපනයනය කිරීමෙන් ඒ ප්‍රතිලාභයේ ලබා දීම පිළිබඳ ගැඹුරු සාකච්ඡාව අපි ආරම්භ කරන්න ඕනේ. ඒ පන්ත අපි ඉදිරිසත් කීපය තුළ මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනවා. එය පමා වෙලා තියෙන්නේ නීතිපද දෙපාර්තමේන්තුව ඇතුළු නීති කෙටුම්පත් සකස් කිරීමේ ආයතනවල වැරදි මිසක්ක දේශපාලඥයෝ මත නෙමෙයි. අපි පත්තුනේ තව සතියයි කාලයක රාජ්‍ය මැතිවරයා වුණේ. ඒ කාල පරිච්ඡේදයේ මේ සඳහන් අපි කටයුතු කළා. ඒ විතරක් නෙමෙයි අපිට විශාල වශයෙන් විදේශිනුමේ වෙළඳ පොලක් තියෙනවා අපේ දේශීය ඖෂධ වලට. ඒවට අද නීති රීති පනවල තියෙන්නේ. අපි දන්නවා වනජීවි වන සංරක්ෂණ රේගු ආඥා පන්තිය සීමා පනවල තියෙනවා. ඒවා අපි හිතන අපේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් අපේ ජෛව විවිධ සම්බන්ධයෙන් අපේ සාක පද්ධතියේ අයිතිය සම්බන්ධෙනුත් වැදගත්. හැබැයි අපි යම් යම් ලිහිල් කිරීම් තියෙනවා. ගරු සභාපතිතුමනි අපි ඉතාම අවධාරණය කරනවා පහුගිය කාල පරිච්ඡේදයේ අධිකරණයෙන් රාජසන්තක කරපු කොතල හිඹුටු ආයුර්වේද සංස්ථාවට බාර දීලා තිබ්බා. ඒවා විදේශ රටකට අපනයනය කරන්න අවසර ඉල්ලනවා. අද සංස්ථාවේ තවමත් දිරනවා. ඒකට අවසර දෙන්නේ නැහැ. මම දන්නේ මේ මොකද්ද මේ කොතරද මේ සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ කියලා. අධිකරණයෙන් බාරයට පත් කරපු කොතල හිඹු ටික අපනයනය කරන්න පෞද්ගලික අංශෙවණිය මම පෙනී සිටින්නේ නැහැ. රාජ්‍ය ආයතන ආයුර්වේද සංස්ථාව අපි වනජීවි ඇමතුමත් එක්ක දීර්ඝ සාකච්ඡා කළා. ඊයේ දවසෙත් අපි කතා කළා. ඒ වුණාට මේවට අනවශ්‍ය නීති බරපතල ලෙස සමහර දේවල් සම්බන්ධයෙන් ඇති කරලා තියෙනවා. ඒ නිසා වසරක කාල සීමාව සඳහා රාජ්‍ය ආයදාය උත්පාදනය කිරීමේ වසර කාලය සඳහා යම් ලිහිල් නීතිමය සීමාවන්ට පැමිණෙන්න ඕනේ. ඒවා සදාකාලික තත්ත්වයටපත් කළ යුත්තේ නැහැ. වසරක මේ අපි මූණ දෙන ආර්ථික අර්බුදයත් එක්ක අපේ දේශීය වෛද්‍ය ශාස්ත්‍රයේ සංචාරක ශාස්ත්‍රයේ ආදායම් උත්පාදනය කරන්න හරියට ප්‍රයෝජනට අරන්නේ නැහැ. ලක්ෂ 15ක් ඉස්සත් සංචාරක වෙනවා. ගරු සභාපතිතුමනි අපි දන්නවා අනුරාධපුර ප්‍රදේශයට ලක්ෂ 5ක් 6ක් සංචාරකයෝ සමහර තැන්වලට අපේ මුහුදුබඩ ප්‍රදේශවලට යනවා. එක සංචාරකයෙකුට හිසට ඖෂධීය ප්‍රතික්‍රමයක් කළොත් තෙල් සාත්තුවක් කරලා ඩොලර් 10ක් ගත්තොත් 500,000ක් වෙන 500,000ක සංචාරකයන්ගෙන් ඒ මුදල ඉපුවත් ඩොලර් ලක්ෂ 50ක් අපිට ආදායම් ලැබෙනවා. ඒ නිසා අපේ අලුත් ආදායම් ප්‍රභවයන්ට තියෙන නෛතික රාමුන් වෙනස් කරන්න ඕනේ. සාම්ප්‍රදායික ඇස් වලින් බලන නිර්ධාරි ග්‍රහණය මිදිච්ච අපි මේ පෙන්නුම් කරන ප්‍රතිපත්ති මේ වැඩපිළිවෙලට ගියොත් තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ. අපේ මුරුංගා කොළවලට සහ නිෂ්පාදනවලට ලෝකයේ වෙළඳ පොළක් තියෙනවා. ඒ නිසා මේවා අපනයන කර්මාන්තයක් වශයෙන් වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය වෙන ජයග්‍රහණ මේ රට ලබා දුන්නොත් තමයි අපි රටක් වශයෙන් ඉදිරියට යන්නේ. තවමත් ඒ නිසා අපි විශ්වාස කරනවා බදු නොවන ප්‍රභවයන් තුල අපේ රටේ රාජ්‍ය ආදායමත් විදේශීය මුදල් ආදායමත් ඉපීමේ හැකියාව තියෙනවා. ඒ නිසා එම ශේෂ්ඨ සම්බන්ධයෙනුත් මේ කියන ආයතනවල සත්‍ය සක්‍රීය දායකත්වය අපේ රට ලබා දුන්නොත් තමයි මේ ජයග්‍රහණය අපි මුහුණ දෙන මේ අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේ අර්බුදයේ චෝදනා කරලා ප්‍රශ්න විසඳන්න පුළුවන් කාල පරිච්ඡේදයක් නෙමෙයි. ඊළඟට අපි හොයන්න ඕනේ අපේ මේ ආදායම් පුද්ගලික හෝ වේවා රාජ්‍ය ආදායම් හෝ වේවා වැය වෙන මාර්ග අවම කරගැනීමේ ක්‍රියාදාමයට අපි යන්න ඕනේ. අපි කවුරුද දන්නවා ඩොලර් බිලියන 2ක් අද සංඛ්‍යා ලේඛනවල නැහැ. සංඛ්‍යා ලේඛනවල නැහැ. ඩොලර් බිලියන 2ක් විදේශ විනිමය යනවා. විදේශ රටවල් වල ඉගෙන ගන්න ශිෂ්‍ය වෙනුවෙන් රජයේ ඉහළ නිලධාරීන්ගේ සියලුම ළමයි විදේශ බොහොමයක්ගේ
විනාඩි දෙකක
බොහොමයක්ගේ වෙලාව අඩුයි.
විනාඩි දෙකක කාලයක් තියෙනවා.
බොහොමයක් ඉගෙන ගන්නේ විදේශීය රටවල් වල උසස් අධ්‍යාපන ආයතන වල. එනම් මේ ආදායම අපේ රට තුළ රඳවා ගැනීම සඳහා අවශ්‍ය වෙන වැඩපිළිවෙල මේ රාජ්‍ය ආදායම මේ ආදායම් අපේ රට ඉතුරු කර ගැනීම වැඩපිළිවෙලේ අලුත් සාකච්ඡාවක් ආරම්භයක් තියපුනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආරම්භ කරද්දී අයිවර් ජෙනිස් ඒ මහාචාර්යවරයා කියනවා ලෝකයේ විශිෂ්ටතම විශ්වවිද්‍යාලය මෙවැනි විශ්වවිද්‍යාල දහසක් ලංකාව තුළ හටගනී කියලා තමයි අනාවේ කියපල කළේ. ඒ නිසා අද අපිට හැකියාව ලැබිලා නැහැ මේ අධ්‍යාපන ක්‍රමවේදයන් වල ජයග්‍රහණය අපේ රටේ දරුවන්ට ලබා දෙන්න. ඒ නිසා අපි විදේශ විනිමය වැය කරනවා. අද අපි දන්නවා අපේ මේ ශ්‍රම සම්පත රාජ්‍ය නිලධාරි පද්ධතියේ උපරිම වැඩ කොටස අපි අරන්නේ ආදායම් උත්පාදනය කිරීම සඳහා. ගොවි ජන සේවා නිලධාරියේ කෘෂිකර්ම පරිශ්‍රණ නිලධාරීන් 20,000කට වැඩි පිරිසක් ඉන්නවා. වැඩි යවවන්න ඕනේ නැහැ. කෘෂිකර්ම නිලධාරියට තමුන්ට වවන්න අක්කරේ ගන්නේ නියම කළොත් මාස 6ක් තුළ අක්කර 20,000ක් ඇවෙනවා. සම්වර නිලධාරීන් ආර්ථික සම්වර නිලධාරීන් 40,000ක් විතර ඉන්නවා. වෙන අයට කර්මාන්ත පටන් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ උපාධිධාරී තරුණයින්ට ණය යෝජනා ක්‍රම ඉදිරිපත් කළා. ආදායම් උත්පාදනය කිරීමේ ව්‍යවසායකත්ව දැනුම ලබා දීලා ඔවුන්ට එක කර්මාන්තය ගන්න ආරම්භ කරන්න පුළුවන් නම් රැකී කර්මාන්ත 40,000ක් ආරම්භ වෙනවා. ඒ නිසා පවතින රාජ්‍ය වියදම් වැයවන මේ රාජ්‍ය සේවයේ රටට බරක් නොවි ආදායම් උත්පාදනය කිරීමේ අලුත් ක්‍රමවේදයක ගැඹුරු සාකච්ඡාවක් අපි දෙගොල්ලෝ ආරම්භ කරන්න ඕනේ. ඉතිහාසයටත් පරණ දේවල් වලටත් බැන වැදී
ගරුමන්තුමා
දේශපාලනය වෙනුවට ඒ නැව් අලුත් ආදායම් උත්පාදනය කරන සහ අපේ රටේ වියදම් අවම කරන වැඩපිළිවෙලට ගමන් කරමු කියන ආරාධනය කරමින් නිසා දෙනවා. බොහොම ස්තුතියි ඔබතුමාට.
Honorable Dayana Gamage, you have 8 minutes.
Thank you. Garu Mulasuna Ruda Mantritumani, Atta Vashema, Ada Me Sakachavedi, Me Katavedi, Mama Kipatino, Me then make again a Katakalitu, Mama Meve, Parliament to Atula, Sabaga Batula, Hitapuneti Velavaka, Mage. මං හිතන්නේ නම මෙතනදී අද උදේ කියුණා. මම ඒ ගරු මන්ත්‍රීතුමාට කියන්න කැමතියි මේ පාර්ලිමේන්තුවේ මේ රට දැන් මේක මහා අපේ සංස්කෘතියට පටහැනි දේවල් කියලා මම කතා කරන්නේ. ඔව් සමහර විට අපේ සංස්කෘතියට පටහැනි කියලා හිතෙන්න පුළුවන්. හැබැයි අපේ සංස්කෘතියටත් වැඩිය එහා ගිය සංස්කෘති තියෙන රටවල් අද දියුණු බවට පත් වෙලා තියෙන්නේ මෙතනින් ඔබට හිතපු හින්දා තමයි. අපි හැමදාම අපේ අවුරුදු 2500ක් ගැන කතා කර කර රටක සංස්කෘතියක් ගැන කතා කර කර එක තැන පල් වෙච්ච රටක්. එතනින් එහාට අපිට යන්න බෑ. මොකද අපි මේක හනමිටි එක මේක කරේ තියාගෙන ඉදිරියට ඇවිත් තියෙනවා. මම ඒක බය නැතුව කියනවා. හැමදාම මේ රටේ මොකක් හරි දෙයක් දියුණු කරන්න හදපු ගමන්ම ගෙනල්ලා ඉස්සරහට දාගන්නවා සංස්කෘතිය. ඉස්සරහට දාගන්නවා අපේ මේ රටේ තියෙන ආගම. අපිට ආගම අවශ්‍යයි මේ රටේ අපේ බුද්ධාගම අපේ ධර්මය. නමුත් ගොඩක් මිනිස්සු ඉන්නේ බුද්ධාගමේ නමුත් ධර්මය දන්නේ නැහැ මේ රටේ. මං එහෙම ඇත්තටම කියන්න කනගාටුයි. සමහර වෙලාවට අපිට පේනවා මේ උත්තරීතර සිවුරක් දාගත්ත සමහර මේ හාමුදුරුවෝ මේ කතා කරන විලාසය කාන්තාවන්ට නිගා කරන විදිහ අපහාස කරන විදිහ අපි දකිනවා. හැබැයි ඒකෙන් මාව වට්ටන්න හම්බ වෙන්නේ නැහැ කාටවත්. මගේ ගමන නවත්තන්න හම්බ වෙන්නේ නැහැ මේ කිසිම කෙනෙකුට කවදාවත්. මොකද මගේ ගමන මම යන්නේ මේ රටත් මේ ජනතාවත් වෙනුවෙන්. ඒ හින්දා මට ඕන තරම් මඩ ගැහුවට ප්‍රශ්නයක් නැහැ. මම මේ මඩවලට බය නැහැ. මම නිකන් ටෙනිස් බෝලයක් වගේ ඔබණ්ඩ ඔබණ්ඩ උඩට එන කෙනෙක්. ඒ වගේ චරිතයක් මම හිතන්නේ මේ රට කොහොමද අපි ගොඩ දාන්නේ කියලා. මම කියන්න කැමතියි තව මං අහගෙන හිටියා මෙතන දැන් අපේ ගරු මන්ත්‍රීතුමෙක් කියන විදේශ ශ්‍රමිකයන් කාන්තාව. ඒගොල්ලන්ව රටවල් වල ගෙනහිල්ලා ඒ කාන්තාව අද ගණිකාව බවට පත් වෙලා ලැජ්ජයි. නවවෙනි පාර්ලිමේන්තුව අවුරුදු 74ක ඉතිහාසයක් නිදහස තියෙන රටක්. ආණ්ඩු කීයක් බිහි වුණාද? මම හිතන්නේ ඔබතුමත් හිටපු ආණ්ඩුවක් තිබුණා පහුගිය කාලේ. මේ ආණ්ඩු කීයක් ආවද මේ රටේ? නමුත් අපේ කාන්තාව අද ශ්‍රමිකයෝ හැටියට මේ රටවල් වලට යවන එක ගැන අපි ඇත්තටම ලැජ්ජ වෙන්න ඕන කාන්තාවෝ. හවුස් මේඩ්ලා මේ වගේ යවලා අපි මේ මිනිසුන්ගෙන් රස්සාවල් මේගොල්ලන් දුක් විඳවලා මේ රටවල් වල මේගොල්ලන්ගේ මුදල් ටික ගෙන්නගෙන ජීවත් වෙන එක ගැන ලැජ්ජ වෙන්න ඕන ඇත්තටම අපි මේ අපේ රටක් හැටියට. අපේ මේ පාලනය කරපු සියලුම දෙනා මේ රට ලැජ්ජ වෙන්න ඕනේ. අපි ඇයි ඒ කාන්තාවන්ට ඒ වගේ තත්ත්වෙටපත් වෙන්න ඉඩ දීලා තියෙන්නේ? අපි දැනගන්න ඕනේ කාන්තාවන්ට සවිබඩ ගන්වල ඒගොල්ලන්ට ස්කිල් වර්කර්ස් වලට යන්න උදව් කරන්න. නමුත් අද අපේ රට ශ්‍රී ලංකා කිව්වහම ඕනම මිඩ්ලිස් රටක ඕනම රටක කියන්නේ හවුස් මේඩ්ලා. එහෙම නැත්නම් අන්තිමටම අන්තිමම රැකියාව හැටියට පත් කරලා තියෙන අපේ රටේ කාන්තාවෝ. ඇයි එහෙම වෙලා තියෙන්නේ? ඒකෙන් හින්දා ඔබතුමාලට අයිතියක් නෑ අද ඒක ගැන කතා කරන්න. අනිත් එක තමයි ඔබතුමාලා කියපු විදිහට මේ රටේ බදු. බදු නැතුව රටක් දුවන්න බෑ. බදු නැතුව කිසිම ලෝකේ රටක් නෑ. බදු නැතුව මේ රටවල් දුවන්න බෑ. බදු ගහන්න ඕනේ. හැබැයි දුප්පත් මිනිහගෙන් බදු ගහන්න එක නෙමෙයි ඇත්තටම. ඕනතරම් ලූප්හෝල්ස් වලින් රිංගන මං හිතන්නේ මට කලින් කතා කරපු අපේ මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා කිව්වා වගේ ඕනතරම් මහා විශාල බිස්නස් කාර්යෝ ඉන්නවා මේ රටේ. හැබැයි කොහෙන් කොහෙන් හරි නිලධාරී ටිකක් අල්ල ගන්නවා ඒක ඇතුලේ ඉන්න ඒකට ලූප්හෝල් එකක් හොයනවා ඒක අස්සෙන් රිංගනවා. ඒකයි වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ට ඒවට උදව් කරන්න ඕනතරම් මිනිස්සු ඉන්නවා. කොතනද අපි මේක නවත්තන්න ඕන? කොතනද අපි මේක මේ දේවල් වහන්න ඕනේ? එහෙමනම් අපි මතක තියාගන්න ඕන අපි සියලු දෙනාම වක් කියන්න ඕනේ මේකට අවුරුදු ගාණක් තිස්සේ. මේක අද ඊය පටන් ගත්ත ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වගේම තමයි මම ගෙනත් තියෙනවා මම ඔබතුමාට කියන්න කැමති සංස්කෘතිය නෙමෙයි කංශා. කංශා වගාව ගැන කතා කරා දැන් වගේ සිසිර ජයකොඩි අපේ ගරු ඇමතිතුමා. මේක ඇවිල්ලා මේ කංශා කියන්නේ පාරවල් දිගේ බිබී ඇවිදින දෙයක් නෙමෙයි. මේක මත්ද්‍රව්‍යයක් හැටියට පාවිච්චි කරොත් ඕනම දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. කොලයක් ඔතලා මේක බිව්වත් මත්ද්‍රව්‍යයක් වෙන්න පුළුවන්. ඒක ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. මම කතා කරන්නේ මේ රටට ගේන විදේශ විනිමය ගැන. මේ රටට කොච්චර විදේශ විනිමයක් ගේන්න පුළුවන්ද? මතක තියාගන්න අපි මේ කතා කරන්නේ වෙනස් දේවල් ටිකක් ගැන. මම කතා කරන්නේ මෙඩිකේෂන් පැත්තක් ගැන. මම කතා කරන්නේ තෙරපියුටික් පැත්තක් ගැන කන්සබල. මේ රටේ එක්ස්පෝර්ටේෂන් මම කතා කරන්නේ කර්මාන්ත ගැන. මේ රටේ මොනතරම් කර්මාන්ත බිහි වෙන්න පුළුවන්ද? මේ හෙම් කියන මේ ශාකයෙන්. මේ ශාකයේ ඇත්තටම නීත්‍යානුකූල නීතියක් අවශ්‍ය නැහැ මේක වගා කරන්න ලංකාවේ. මේ හෙම් කියන ශාකය. මේක ඉන්ඩස්ට්‍රියල් හෙම් කියලා එන්නේ. මේකට අවශ්‍ය නැහැ අපිට නීතියක් ඇත්ත වශයෙන්ම කිව්වොත්. නමුත් අපේ ඔලු මේ වගේම මේ සංස්කෘතියක් ගැන මතක තියාගන්න කංශා කියන්නේ අවුරුදු 6000ක ඉඳලා එන සංස්කෘතියක් අපිට තියෙන 2500ක් නෙමෙයි මේ රටේ. රාවණා ගැන කතා කරනවා නම් අපි ඒ කාලේ ඉඳලම එන දෙයක් මේ කංශා කියලා කියන්නේ. මේ ඖෂධය මේක ගැන සටන් කර 1961 මම හිතන්නේ කිරිල් වල නාන විමල ඥාන හාමුදුරුවෝ නවත්තන්න එපා මේක කියලා. මේ ඖෂධය මේ විනාශය කරන්න එපා ලංකාවට කියන එක කිව්වේ. මේක ඒ වගේ හාමුදුරුවෝ අපේ රටේ හිටිය හරි දෙයට සටන් කරපු. නමුත් අද දකිනවා නම් අපි පේන්නේ පාරවල් ගානේ අතන මෙතන පොඩි පොඩි වොයිස් කට් දීදී කාන්තාවන්ට නිගරු කරගෙන යන මහා ලොකු බුදුහාම් කතා කරනවා බෞද්ධ මේ හාමුදුරු නමවල් හැටියට බෞද්ධාගම දන්නේ
නැහැ.
මොකද බුදුහාමුදුරුව ගෙදර බුදුන් අම්මා කියලා කාන්තාවට කිව්වේ? කාන්තාවකට කතා කරේ මේ ගෙදර බුදුන් අම්මා කියලා මොන තරම් ගෞරවයක් දැක්වද? අද බුදුහාමුදුරුව මෙතන අද මෙහෙට වැඩමලා හිටියනම් මේ රට ගැන ඇත්තටම මොනවා කියයිද කියලා මට හිතා ගන්න නම් බෑ මේ තත්ත්වයේ උඩ. ඒකින්ද මම නයිට් ලයිෆ් ගැන කතා කරා. නයිට් ලයිෆ් කියන්නේ කොහොම හිතාගෙන ඉන්න ගණිකා වෘතිය කියලා. හරිම කනගාටුයි අපේ මිනිසුන්ගේ මානසිකත්වය ගැන කතා කරද්දි. නයිට් ලයිෆ් කියන්නේ ගණිකා වෘතිය නෙමෙයි. ඊට එහාගේ දේවල් ටිකක් තියෙනවා නයිට් ලයිෆ් එකේ. ඕනතරම් දේවල් තියෙනවා රැතිස්සේ මිනිස්සුන්ට විනෝද වෙන්න කරන්න පුළුවන් දරුවන්ට. ඒවා කිසි දෙයක් අපේ රටේ නෑ අද. නමුත් අපි එක්කෙනෙක්වත් ඒකට උත්සාහ ගන්නවද මේ ටික හදන්න? රටට ඩොලර් ඕනේ කියනවා. අද බංකොලොත් වෙලා තියෙනවා. නමුත් ඒව ගන්න උත්සාහ කරලා තියෙනවද කිසි කෙනෙක්? මේව ගැන කතා කරනවද? මේ හැමදාම රාමුවක් ඇතුලේ ඉඳගෙන මේකක් ගැන කියෝ කියෝ මේක අපිට සදාචාරාත්මක නෑ කිය කිය මොකද්ද මේ රටේ සදාචාරාත්මක? හොරෙන් හොරෙන් හැමදේම කරනවා. මොකද්ද සදාචාරය මේ රටේ? හොරෙන් හැමදේම කරනවා. සදාචාරයද කාන්තාවක නිගා කරන එක? ගණිකාවක් කියලා මේ ටෙලිවිෂන් මේ වොයිස් කට් දෙන එක කියන්නේ සදාචාරයද ලංකාවේ? ඒකද? ඒක නෙමෙයි. එහෙමනම් මේ මිනිසුන්ගේ ආකල්පමය වෙනසක් අවශ්‍යයි මේ රටට. මේ ආකල්පමය වෙනස හදන තාක්කල් අපිට මේ රට ඉදිරියට ගෙනියන්න බෑ. මතක තියාගන්න ඩේ ටික. අනිත් එක තමයි මම කියන්නේ දැනුත් කියනවා මම යෝජනා කරා මේක පාර්ලිමේන්තුවේ මීට කලිනුත්. වයින් ස්ටෝස් ටික උදේ 10 ඉඳලා රෑ 10 වෙනකන් මේක ඇරලා තියන්න ඕනේ. ඒකට හේතුව මම කියන්නම්. උදේ 9 ඉඳලා රෑ වෙනකන් 9 වෙනකන් වයින් ස්ටෝස් ටික ඇරලා තිබ්බහම උදේ 9ට වයින් ස්ටෝස් වල බඩු ගන්න මේ සුරා බඩු ගන්න යන මිනිස්සු නෑ. හැබැයි රෑ 9න් පස්සේ යගන්න යන මිනිස්සු ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? එතකොට වෙන්නේ රෑ 9ට ගන්න යන
මිනිහා
පිටිපස්ස දොරෙන් රජයට බදු ලැබෙන්නේ නැති වෙන විදිහට මේක ඊටත් එහා මිලකට
විකුණනවා.
ඒක හින්දා ඒ බදු ටික රජයට නැති වෙනවා. ඉතින් ඒක හින්දා මේක රෑ උදේ 10 ඉඳලා රෑ 10 ඇරලා තිබ්බා කියලා මේක ප්‍රශ්නයක් නැහැ. අනිත්තක මේ බදු මුදල් ගහන්න මේ බදු මුදල් හොයා ගන්න ක්‍රමවේද හොයා ගන්න ඕන. සුපර් මාකට් වලට මම කියනවා
සුපර්
මාකට් ටිකට බියර් ලයිසන්ස් වයින් ලයිසන්ස් ටික දැන් දෙන්න පුළුවන්. ඒකට එච්චර මේකක් නැහැ. සුපර් මාකට් ටිකට දෙන්න ඕනේ. මොකද මේ සංචාරකෙන්ට රැකට හරි
කියලා දෙයක් ගන්න. ප්ලීස් වයින්ඩ් අප්.
ඒ හින්දා මේ දේවල් මේ මානසිකත්වයෙන් මිදිලා මම හිතනවා මගේ ගරු ඇමතිතුමත් උත්තර දුන්නාද උදේ ඒකට මං උත්තර දෙයි කියලා. ඒ උත්තරේ තමයි මේ ලැබුණේ. ඒක හින්දා මම කියන්නේ මේ ආකල්ප මේ වෙනසක් අවශ්‍යයි මේ රට ඉදිරියට යන්න නම්.
එහෙනම්
මේක කරගන්න බොහොම ස්තුතියි.
Thank you. Honorable Arsadi Silva. You have 14 minutes.
බොහොම ස්තුතියි සභාපතිතුමනි. ආකල්පමය වෙනසක් ඇති කර ගන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. අපේ අලුතෙන් පත් කරපු විදේශ රාජ්‍ය අමාත්‍යතුමිය කියපු ආකාරයට විදේශ නෙවෙයි මොකද සංචාරකද මොකද එක. හැබැයි මේ ගංජා පිටරට ඇරලා මේ රට දියුණු කරන්න ඕනේ කියන ආකල්පය අපි නන්නේ. හරි, ගංජා පිටරට ඇරලා දියුණු වෙච්ච රටවල් සමහ නෑ මමනේ කතා කරන්නේ. මම ආකල්ප වෙනස් කරගන්න ඕනේ කියන එක පිළිගන්නවා. නමුත් මම විශ්වාස කරන්නේ ගංජා පිටරට අරින එක පිළිබඳව එතුමිය දැන් කාලයක් තිස්සේ කතා කරනවා. එතුමියට දැන් එතුමිය කිව්වා මේක නීති විරෝධී නෑ කියලා. එහෙනම්දී වවන්න පුළුවන්නේ. ඇයි මෙතන මේක ඇයි
මෙතන
අපිට බයින්න අපි මොනෝ කළා අපිට බයින්න මොනවද නීතිය විරෝධී නැත්තම් ගංජා වවන්න
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමා මම කියපු දේ පැහැදිලි කරගන්න. ඉන්ඩස්ට්‍රියල් හෙම්ප් කියන එක THC යගේ 1% තියෙන එකක්. ඒක හින්දා ඒකට නීතිය මේක
නැහැ. honorable arshad silva
ඉතින් මම ගරු ඇමතිතුමියට කියනවා එතුමිය මේ සම්බන්ධයෙන් ලොකු උමනාවක් තියෙනවා. එහෙනම් අපි ඔබතුමිය පටන් ගන්නකො මේ ඉන්ඩස්ට්‍රියල් හෙම්ප් ෆාම් එකක් එහා පැත්තේ. මෙතන අක්කරයක් තියෙනවා එහා පැත්තේ වවන්න ගංජා.
කැබිනට් පේපර් එක
දාන්න. ඉතින් ඔබතුමිය කියනවා නම් ඒක නීති විරෝධී නෑ. ඔබතුමියට ගංජා වවන්න ඕන නෑ. ඔබතුමියට ගංජා පිටරට අරින්න ඕන නෑ. ගංජා වවන්නකෝ දෙයියනේ. අපිට කෑ ගහන්න ඕන වටද?
අපිට වෙයිල බයින්නවා. අපිට
හරි හරි අපිට බයින්න එපා. ඔබතුමිය කියන ගංජා වවා ගන්න. අපි වවා ගන්න ප්‍රශ්නයක් නෑ. හැබැයි අද මම ඒක ගැන නෙමෙයි කතා කරන්න ඕනේ. අද කතා කරන්නේ අපේ මිත්‍ර ගරු මහින්දානන්ද අලුගමේ මැතිතුමා ගෙනල්ලා තියෙන මේ කල්භාව කල්තැබීමේ විවාදය ගැන. ඊට කලින් මේ දැන් පොඩ්ඩකට කලින් අද මේ නිකුත් කරලා තියෙනවා ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් රටේ උද්ධමනය. ඒක ශ්‍රී ලංකා උද්ධමන මාපක. ඒ කියන්නේ මුළු ලංකාවෙම බඩු මිල වැඩිවීමේ වේගය. ඉතිහාසයේ වැඩිම අගය අද සඳහන් වෙනවා 70.7%. දරු වැඩබලන මුදල් ඇමතිතුමන්ලා 70.7%. ආහාර උද්ධමනය ලංකාව පුරා 84.9%. දැන් අපි දන්නවා කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල උද්ධමනය මුළු රටේ උද්ධමනයට වඩා අතවසෙම 7%ක් ඉහළින් තියෙනවා. ගිය මාසේ ඉවරනකොට තදාසන්න කොළඹ මිලදර්ශකයට අනුව ආහාර උද්ධමනයේ 94%. එතකොට ලංකාවේ ආහාර උද්ධමනයේ තිබේ 80ක වාගේ. එතකොට බොහෝ වෙලාවට කොළඹ නගරය තදාසන්න ප්‍රදේශවල ආහාර උද්ධමනය මේ මාසේ අන්තිම වෙනකොට 100% ඉඩ තියෙනවා. එතකොට අපි මේ කතා කරන්නේ ඉතාමත්ම ගැඹුරු ආර්ථික අර්බුදයක් ඇතුළේ ඉඳගෙන. දැන් මම සඳහන් කරන්න කැමතියි අපි මේ බදු වැඩි කරන්න හදන්නේ රජයේ ආදායම වැඩි කරගන්න. මෙතන බොහෝ දෙනා තර්ක විතර්ක ඉදිරිපත් කරා ඇයි සමහර බදු මේ වැඩි කරන්නේ ඇයි අනිත් ඒවා වැඩි කරන්නේ නැත්තේ ඇයි බදු ගෙවන්න තියෙන කට්ටිය ගෙවන්නේ නැත්තේ ඇයි සමහර නිලධාරියෝ ඒවා එකතු කරගන්නේ නැත්තේ මේවා දූෂණය මේකේ තියෙනවා නොයෙකුත් විවේචන අද තර්ක විතර්ක චෝදනා ප්‍රතිචෝදනා අද එල්ල වුණා. නමුත් මම විශ්වාස කරනවා ඒක එහෙම තියෙද්දි අපි පොඩ්ඩක් ඉස්සරහා බලමු අපිට කරන්න පුළුවන් මොකද්ද කියලා. මම යෝජනා තුනක් කරන්නම් ගරු මුදල් ඇමතිතුමාලා දෙන්නට. මොකද හේතුව අපිට ආරංචි වෙන විදියට අපි ජාතික ජාත්‍යන්තර මූලාරමුදලේ එකඟතාවය පිළිබඳව දැනුවත් වෙලා නැති වුණාට අනිද්දා ශ්‍රී ලංකා රජය නාහිමියන් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන කාරණා අතර ශ්‍රී ලංකාවේ රජයේ බදු ආදායම දැනට 8% වගේ ප්‍රමාණයකට තියෙන බදු ආදායම 2025 වසර වෙනකොට ඒ කියන්නේ තව අවුරුදු දෙකහමාරකින් තුනකින් 14% ඉක්මවන අගයකට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ 14%කට ඉක්මවන අගයකට යන්න බලාපොරොත්තු වෙන්නේ අපි කියනවා ප්‍රයිමරි ඩෙෆිසිට් එක, එහෙමත් නැත්නම් ප්‍රයිමරි බැලන්ස් එක. ඒ කියන්නේ රජයට හම්බෙන මුළු ආදායමෙන් රජයේ එදිනදා වියදම් සහ සංවර්ධන වියදම් අයින් කරලා ඊට පස්සේ පොලිය අයින් කරයින් පස්සේ ඉතුරු වෙන ප්‍රමාණය. ඒ ප්‍රමාණය 6% වාගේ තමයි සඳහන් වුණේ 2021. 7% වාගේ සඳහන් වෙනවා කියනවා මේ අවුරුද්දේ. ඒක 12% දක්වා වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතකොට ඒ පසුබිම මත තමයි මේ බදු වැඩි කිරීම සිද්ධ කරන්නේ. දැන් අපි දන්නවා ඔබලා රජය ගත්තාම බදු අඩු කරා. ඒක දැන් කතා කරලා වැඩක් නැහැ. 2020 ජාත්‍යන්තර මූල අරමුදලට ගියා නම් මෙච්චර ප්‍රශ්න නැහැ. ඒ වගේ දැන් කතා කරලා වැඩකුත් නැහැ. දැන් තියෙන ප්‍රශ්නෙන් ගොඩ එන්නේ කොහොමද කියන එක තමයි අපි කල්පනා කරන්න ඕනේ. දැන් එතෙන්දී මේ බදු වැඩි කරන්න අවශ්‍යයිනේ. දැන් බදු අඩු කරා. ඒක වැරදි. දැන් රමේෂ් ඇමතිතුමා පිළිගත්තා, ශහන් ඇමතිතුමා පිළිගන්නේ නැති මං එතකොට හිටියේ නැහැ. දැන් වැඩේ තියෙන්නේ ඒ අඩු කරපු ප්‍රමාණය නිසා අහිමි වෙච්ච මුදල අතිවිශාලයි. එතකොට දැන් මේක වැඩි කරගන්න ඕනේ. දැන් වැඩි කරගන්න එදා තිබිච්ච තත්ත්වයට ගෙනාවා. වැට් එක ගමු. වැට් එක 15% තිබුණා, 8% බස්සුවා, 12% වැඩි කරා, 15% වැඩි කරා. 2.5% ටර්න් ඕවර් ටැක්ස් එකක් දැම්මහම සාපේක්ෂව 20%ක් 21%ක් වාගේ දැන් වැට් එක වැටෙනවා. හැබැයි 20%ක් 21%ක් වැට් එක වැටුණාට අර තිබිච්ච තැනට යන්න තාම බෑ. ඒකට හේතු කිහිපයක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් වර්ධනය වෙන ආර්ථිකයක් නම් ඔන්න අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ආර්ථික වර්ධනයත් එක්ක අපි කියනවා ටැක්ස් බෝයන්සි එක මේ දනන ඒ ආර්ථික වර්ධනයත් එක්ක බදු ආදායම වැඩි වෙනවා. හැබැයි ආර්ථික වර්ධනය වෙන්නේ නැහැ සභාපතිතුමා. ආර්ථිකය දැන් බලන්න අලුත් මේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් 2015 ඉඳලා ආර්ථික වර්ධන වේගය සංශෝධනය කරලා ඉදිරිපත් කරලා තියෙනවා. දැන් කාලයක් තිස්සේ කිව්වා 2015 ආණ්ඩුව ගත්තම හැම අවුරුද්දෙම ආර්ථිකය වැටුණා කියලා. දැන් මේක කියනවා හැම වැටුන්නේ නැල්ලු. දැන් කියනවා 2015 ආර්ථික වර්ධන වේගය 4.2%, 2016 5.1%, 2017 6.5%. 2017 6.5% කරන ආර්ථික වර්ධනය වෙලා. හරි, එතකොට එදා ගත්ත යම්කිසි තීරණය නිසා හරි රනිල් වික්‍රමසිංහ මහත්තයා එහා පැත්තේ ගිහිලා ජනාධිපති වෙච්ච පළියට අපි විවේචනය කරන්න අවශ්‍ය නැහැ. ඒ ගත්ත ප්‍රතිපත්ති තුල හරි රවි කරුණානායක මුදල් ඇමතිතුමා හිටියා, මංගල සමරවීර මුදල් ඇමතිතුමා හිටියා, නොයෙකුත් විවේචන තියෙන්නේ නැති. නමුත් ඒ ආර්ථිකයේ වර්ධනය වුණා 6.5% කියලා මෙන්න දැන් ගිය සතියේ නිකුත් කරලා තියෙනවා. ඒතර අපි මෙච්චර කල් කියපුවා බොරු. අපි කිව්වනම් ඒ ආර්ථික ප්‍රතිපත්තිය වැරදි කියලා. ඒක එහෙම නෙමෙයි කියලා මේකෙන් ඔප්පු වෙලා තියෙනවා. ඊට පස්සේ 2018 ආර්ථිකයේ වැටෙනවා මේ අවසාන කාර්තුවේ තිබිච්ච ප්‍රශ්නෙත් එක්ක. ඒක ගැන මෙතන කතා කරන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ 2019 පාස්කු බෝම්බෙත් එක්ක තමයි ඍණ 0.2% මේක පල්ලෙහාට. හරි, දැන් මේ අවුරුද්ද අපි බලාපොරොත්තු වෙන්නේ ඍණ 8%, ආර්ථිකයේ වර්ධනය ඍණ 8%. හරි, ඊළඟ අවුරුද්දේ ආර්ථික වර්ධනයේ ඍණ 2%. ඒ කියන්නේ එන අවුරුද්දේ ආර්ථික වර්ධනය වෙන්නේ නැහැ. ආර්ථික දැඩිසේ සංකෝචනය වෙනවා. දැන් අද බලන්න, අද බැංකුවල පොලි අනුපාතය 100% ගානකින් බැලුවොත් 80%කින්වත් වැඩි කරලා. අවුරුදු මාස 6කට කලින් අස්සම් කරා නම් ණයක් ගන්න 10% අස්සම් කරා නම් 18%, 20% අස්සම් කරා නම් 35%. දැන් හරි, එතකොට බොහෝසේ කර්මාන්ත වෙහිගෙන යනවා. එතකොට මම පිළිගන්නවා, හරි, මේ ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න ඕනේ. මම පිළිගන්නවා රජයේ ආදායම වැඩි කර ගන්න ඕනේ. නමුත් ඒ වැඩි කර ගන්නකොට ජනතාව සම්පූර්ණයෙන්ම බෙල්ල හිර කළ නැති කළ විනාශ කළ කර්මාන්ත ටික වහලා මේක කරන්න බෑ. ඒක කරන්න බෑ එහෙම. ඔව්.
මගේ කතාවේදී අපි පැහැදිලිවම කිව්වා හර්ෂ මන්ත්‍රීතුමා අපි කියන්නේ මේ රටේ සියලු දෙනාගෙන් බදු අය කරන්න කියන එකනේ මේක වැරදියට අර්ථකථනය කරන්න එපා. අපි කිව්වා එමතුමා මිලියන 22ක් ජනගහනයේ ඉන රටක 137 දෙනයි ලක්ෂ 50ට වැඩිය බදු ගෙවන්න. අපි කියන්නේ තියන අයට බදු ගන්න කියන එකයි. එච්චරයි අපි කියන්නේ.
හරි. දැන් මම යෝජනා හතරක් ගේන්න ඔබතුමන්ලාගේ අවධානයට. එකක් තමයි withholding tax. ඒ කියන්නේ මේ ඒකට කියන්නේ මේ රඳවා ගැනීමේ බද්ධ. මේ withholding tax එක වැඩිපුර ගැහුවේ මේ පොලියට. දැන් පොලියට ගහපු withholding tax එක බැංකු සහ finance companies වලින් විතරයි මේ එකතු කරගත්තේ. ඒක නැති කරලා දැම්මනේ. කවුද කිව්වේ? ඒක නැති කරලා ඊට පස්සේ කිව්වා මේ fixed deposit එකක් තියෙන interest හම්බ වෙන හැමෝගෙම මේක එකතු කරන්න කියලා. ගරු මන්ත්‍රීතුමා ඇමතුමා දැන් කියනවා ෆයිල් තියෙන 130 ගන්න. එතකොට ලක්ෂ කීයක් ගාව තියනවද මේ ඉන්ට්‍රස්? මම කියන්නේ ඉන්ට්‍රස් සම්බන්ධ හැමෝගෙම ගන්න ඕනේ නැහැ. නමුත් ඒ withholding tax එක ක්‍රියාත්මක කරන්න. එතකොට වැඩි කරන්න ඕනේ නැහැ බදු. ගෙවන්න තියෙන බදු ප්‍රමාණය එකතු කරගන්න. දැන් වෙරිටේ රිසර්ච් ආයතනයෙන් පෙන්ලා තියෙනවා මේ withholding tax එක මේ තිබ්බනම් 2021 අවුරුද්දේ බිලියන 118 මේකෙන් ලැබෙනවා. එන අවුරුද්දේ බිලියන 154. ඊළඟ අවුරුද්ද බිලියන 185ක් ගරු මුදල් ඇමති තුමන්ලා දෙන්න වැඩ බලන මේක වැඩි කරන්න ඕනේ නැහැ. තියන ගාන එකතු කරගන්න. එකතු කරගන්න පුළුවන්. තාක්ෂණය ගැන කතා කරා මම අහගෙන ඉන්නවා. ඒ තාක්ෂණය පාවිච්චි කරලා දැන් බලන්න 130ක් ගෙවනවා ආණ්ඩුව පොලිය. අද කීයද පොලිය? අද ට්‍රෙෂරි බිල් රේට් එක කීයද? 132යි 31යි 32යි 33යි. හරි? එතකොට ආණ්ඩුව ණය ගන්නවා. ආණ්ඩුව ණය ගත්තාම සමහරු කෝටි ගණන් මේවයි තැම්පත් කරනවා. තැම්පත් කරාම ඒ කට්ටියට පොලියක් ගෙවනවා. ඒ කට්ටියට පොලියක් ගෙවුවාම ඒ කට්ටියේ පොලියෙන් ලැබෙන බදු ගෙවන්නේ අවස්ථාවයක් නැහැ. අවස්ථාවයක් නැහැ. ඉතින් ඔක ගන්නකො. ඒක තමයි අපේ පළවෙනි යෝජනාව. දැන් ඒ 185 වෙරිටේ ආයතනය කැල්කියුලේට් කරලා තියෙන්නේ පොලිය අනුපාතය 10ට තියෙනකොට. දැන් පොලි අනුපාතය 10 නෙමෙයි ගරු මන්ත්‍රීතුමා. දැන් පොලි අනුපාතය 30යි. ඒක එකතු කරගන්න පුළුවන් ප්‍රමාණය හිතන්න. මුළු සමෘද්ධියටම දෙන්න තියෙන රුපියල් බිලියන 40 ගාණක්. මෙතනින් අහිමි වෙන ප්‍රමාණය ගැන හිතන්න. දෙවැනි කාරණාව. සිගරට් ටැක්ස් එක. හරි? දැන් දුම් වැටි මත ගහන බද්ද පිළිබඳව මේ රටේ සෑහෙන කාලයක් තිස්සේ වාද විවාද වෙලා තියෙනවා. එතන අවශ්‍ය වෙන්නේ යම් කිසි ෆෝමියුලා එකක්. ඒ ෆෝමියුලා එකට බද්ද ගහන්න. ඒ ෆෝමියුලා එකට බද්ද ගැහුවාම එහෙමනම් ඒකේ සාධාරණත්වයක් තියෙනවා. හරි? ඉතින් ඒක තමයි දෙවනි යෝජනාව. තුන්වෙනි යෝජනාව තමයි මේ සීනි බද්ද. අත වශයෙන්ම රාජිත හිටපු අපේ සේනාරත්න ඇමතිතුමා මේ සීනි බද්දක් ගෙනාවා. ඒ කියන්නේ සීනි යම්කිසි ප්‍රමාණයක් පාවිච්චි වෙනවා නම් ඒ පාවිච්චි කරන සීනි ප්‍රමාණයට අනුව බද්දක් ගහන්න කියලා. දැන් මේ බද්දේ හොඳ නරක පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් සීනි බද්ද මොකද වුනේ? 2018 ඔක්තෝබර් මාසේ මේ ප්‍රශ්නෙන් පස්සේ කෙලින් මේක අයින් කළා දැම්. මේ සීනි බද්ද අයින් කළා දැම්. දැන් සීනි බද්ද තිබ්බනම් ඒකෙන් තව හොයාගන්න පුළුවන් ප්‍රමාණයක් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. මම ඒක දීර්ඝව විස්තර කරන්නේ නැහැ. නමුත් ඒක යෝජනාවක් හැටියට ඉදිරිපත් කරනවා. ඒක අන්ෆෙයා විදියට ගහන්න එපා. හරි? අසාධාරණ විදියට සීනි බද්ද ගහන්න එපා.
Remember to you have two moments.
Yeah yeah. But ඒක ඒ බද්ද ගැන නැවත හිතන්න කොහොමද ඒක කරන්න පුළුවන් කියලා අසාධාරණ නොවනද? අවසාන එක තමයි කැසිනෝ බද්ද. දැන් මේ කැසිනෝ බද්ද මොකද්ද? දැන් කැසිනෝ කීයක් තියෙනවද? ඒ වයින් බදු කීයක් එකතු කරගත්තද? දැන් ඕගොල්ලොන්ට දැන් මෙතන කිව්වනේ මහින්දානන්ද ඇමතිතුමා හිටපු ඇමතිතුමා මේ බදු ගෙවන්නේ නැහැ කියලා. දැන් මේකේ තියෙනවා රුපියල් ඩොලර් 100ක් ගෙවන්න ඕනේ. ඩොලර් 100ක් ගෙවන්න ඕනේ පුද්ගලයේ කැසිනෝ එකට යනකොට. ඒක තමයි නීතිය. දැන් මේ ඩොලර් 100ක් ගෙවනවද? මේ ඩොලර් 100ක් ගෙව්වද? මේ ඩොලර් 100ක් ගෙව්වද කියලා අහුවද? දැන් ඇමතිවරයෙකුත් ඉන්නවනේ ඔයගොල්ලන්ගේ. හරි, එයාගෙන් අහුවද? ඒ ඩොලර්සිය ගන්නවද? ගන්න නැත්නම් අපේ මොනවටද මෙතන අහන්නේ? අපි මොනව කරන්නද? හරි ඩොලර්සිය ගන්නකෝ. ඔය කැසිනෝ එකක් ගාවට ගිහිල්ලා බලන්නකෝ. කොච්චර දෙනෙක් ඔය කැසිනෝ එකට යනවද එනවද කියලා. පොඩි වාහන වලින් නෙමෙයි යන්නේ, ලොකු වාහන වලින් යන්නේ.
මේ කැසිනෝ බද්ද අපි වැඩි කරා. මේ ඉතාම මෑත කැසිනෝ, ඇත්තටම කැසිනෝ ව්‍යාපාර ලියාපදිංචි කරන්න වැඩපිළිවෙලක් තිබුණෙත් නෑ. දැන් ඔවුන් ලියාපදිංචි විය යුතුයි. ලියාපදිංචි වීම සඳහා පමණක් කෝටි 50ක් ගන්නවා. අවුරුදු 5ටයි ඒ කෝටි 50. නැවත අලුත් කරනකොට තවත් කෝටි 50ක් ගන්නවා. වාර්ෂික බද්ද තිබුණේ මිලියන 250යි. ඒකත් දැන් මිලියන 500 වෙලා තියෙනවා. ඒ නිසා අපි ඉතාම නුදුරෙදි මේ සඳහා වූ ගැසට් එක ගහලා ඒක ගැළපෙන ආදායමක් ආණ්ඩුවට ගන්න අවශ්‍ය කටයුතු කරා.
බොහොම ස්තුතියි.
දැන් මේවා ගහලා වැඩක් නැහැ. පොතේනේ තියෙන්නේ. අහලා බලන්නකෝ කිමෙක් කීයක් ගත්තද කියලා. මම ඔබතුමාට කල් දුනා. මම අද ඔබතුමාට අභියෝගයක් දෙනවා. එන සඳුදා එන අඟහරුවාදා පාර්ලිමේන්තුවේ සභාගත කරන්න ගරු මුදල් ඇමතුමා වැඩ බලන මේ ඩොලර් 100 ගානේ කීයක් එකතු කරාද කියලා. ගෙවන්නේ මොනවද අපෙන් අහන්නේ? අහස අසරණ මිනිහගේ කිරිපිටියකට බද්ද වැඩි කරා. හරි, කිරිපිටියකට බද්ද වැඩි කරා. මේ පොතේ තියෙන ඩොලර් 100 බද්ද ආය කරන්නේ. ඉතින් මම කියන්නේ ගරු අපි මෙතන කතා කරන්න ඕනේ, අපි විවාද කර ගන්න ඕනේ. මම යෝජනානේ රංජිත් සියඹල පිටිය ඔබතුමා මගෙන් ඉල්ලුවේ. මේ තමයි යෝජනා. හරි, එතකොට මේක මිලියන් 200 මිලියන් 500 කරා කියලා වැඩක් නැහැ. මේකේ තියෙන බදු ටික එකතු කරගන්නේ නැත්තම් ඊට පස්සේ මම අවසන් කරනවා.
ඔව්, කෙටියෙන් අවසන් කරන්න.
කෙටියෙන් අවසන් කරන්න. එතකොට මෙන්න මේ යෝජනා හතර ගන්න. හරි, මේ යෝජනා හතර අරගෙන විශ්ලේෂණය කරලා බලන්න මේ බදු වැඩි කරන්න කලින් සාමාන්‍ය මිනිස්සුන්ට මේ withholding tax එක reimpose කරන එක සාධාරණ විදියට, ඊළඟට සිගරට් tax එක සාධාරණ විදියට ඉදිරිපත් කරන එක, ඊළඟට sugar tax එක සාධාරණ විදියට ඉදිරිපත් කරන එක සහ තියෙන කැසිනෝ බද්ද සාධාරණ විදියට එකතු කරගන්න. මේක එකතු කරගත්තොත් මං හිතන්නේ රුපියල් බිලියන 4500ක් හොයාගන්න පුළුවන්. මේ 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 වෙරිටේ ආයතනය කළා තියෙන පොඩි රිසර්ච් එකෙන්ම පේනවා මෙතන රුපියල් බිලියන 200 300 200 300ක් තියෙනවා. මං දන්නේ හරි ගාන කීයද කියලා. ඊට පස්සේ මේකෙන් කරන්න බැරි නะ ඔය කියන මේ 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 සල්ලි තියෙන ඉවර කරනවා ෆෝසත් කට්ටියකින් ගන්න බැරි නම් එහෙනම් ඊළඟ තලයෙන් ගන්න. නැත්නම් 132ක් බදු ගහන්න එපා සාමාන්‍ය එක්සිකියුටිව් කෙනෙක්ට. මේ සාමාන්‍ය මේ සීනියර් එක්සිකියුටිව් කෙනෙක්ට අන්තිමට ගෙවා ගන්න විදියක් නැහැ. මැදපන්තිය විනාශම වෙලා. ඒ කට්ටිය කියන්න ලැජ්ජ නිසා කියන්නේ. ඇත්ත වශයෙන්ම මේ ළඟදි මේ රිසර්ච් එකක් තිබුණා මම නවත්තනවා. ඒගොල්ලෝගේ සේවින්ස් එකෙන් අරගෙන තමයි කෑමට පාවිච්චි කරන්නේ. අද පත්‍රයේ හෙඩ්ලයින් එක බලන්න. 10 දෙනෙක්ගෙන් 8 දෙනෙක්ගේ ළමයින්ට කන්න මදිලු. ඒක තමයි ඇත්ත. ඒ නිසා බදු සංශෝධනය කරන්න ඕන කියන එක පිළිගන්නවා. බදු වැඩි කරන්න ඕන කියන එක පිළිගන්නවා. නමුත් බදු වැඩි කර යුත්තේ මෙවැනි තියෙන බදු පුළුවන් කට්ටියකින් ගත්තාන්ගේ පස්සේ කියන එක සමග ජන බලවේගයේ හැටියට අපි මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාට බොහොම තෝරන කමෙන් ඉදිරිපත් කරනවා. බොහොම ස්තුතියි.
නන්රේ